ඇයට කියන මේ රටට ප්‍රකාශ කරන්න කියලත් මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා.
ඔබ කතා කරන්න. විනාඩි 12ක් කාලයක් තියෙනවා ඔබතුමාට.
අපේ කාර්යසභා සභාපතිතුමිය මම අපේ රෝහිණි කවිලත්න මහත්මියට මන්තුමීට කියනවා ගහ දන්න මිනිස්සුන්ට කොළ කඩන්න එපා. ඒ වගේම ඉතින් අනේ මන්ත්‍රීතුමිය නොදිටි මොක්පුර කියලා මං කතාව ආරම්භ කරනවා. බටලන්දකට ගිනි තිබ්බොතින් ගිනි අයලුවොතින් ඇතිවන සමස්ත විනාශය කෙවෙනද කියලා අපි කවුරුත් දන්නවා. ඉතුරු වෙන්නේ අළු දූවිලි විතරයි. මෙවැනිම මහා දැවැන්ත විනාශයක් තමයි මේ වාර්තාවෙන් හෙල්දරව් කරලා තියෙන්නේ. එවැනිම විනාශයක සුළමුළ මේ පිට ජීවත් වෙන මිනිසකු තුළ මිනිසකු සතු මනුෂ්‍යත්වයේ මූලධර්මික ලක්ෂණ කිසිවක් නැති අදම ම්ලේච්ඡ තම නරුම විකෘතිකාමී පාලකයෙකුගේ උන්මත්තකයෙකුගේ භාවිතාව තමයි මේ කතාවෙන් හෙල්දරව් වෙන්නේ. දිගහැරෙන්නේ ඔහුගේ වසර 46ක දේශපාලන ජීවිතය පුරාම අත්දකින්න තියෙන්නේ තිබුණෙත් අතීතය වර්තමානයේ අනාගතයේදී මේ ම්ලේච්ඡත්වයයි. ඔහු මිනිස් ඔහු මිස්ටර් ක්ලීන් හෝ මිස්ටර් බීල් නෙවි. සාකම්පනයක් නැති රාජ්‍ය බලයෙන් මුසපත් ඌ අධිරාජ්‍යවාදය ධනවාදය කොන්දේසි විරහිතව දිවිහිමියෙන් රකින විකෘති මනසක් තියෙන අදම පාලකයෙක් බවයි මට රල්ලි කුමසිගේ මහත්ය පිළිබඳව තියෙන හැඟීම. එතෙක් මෙතෙක් අනාගතයේදීත් ඔහුගේ භාවිතාව අනුගමනය කරන අයගේ ස්වභාවයත් මා විශ්වාස කරනවා නිබඳුයි කියලා. එනිසා මා ඉල්ලා සිටිනවා කියවන්න අධ්‍යයනය කරන්න මේ කොමිෂන් වාර්තාව. බොහෝ සත්‍ය පරම සත්‍ය අත්හැරලා තිබුණත් අපට වටා ගන්න පුළුවන්කම තියෙනවා රනිල් වික්‍රමසිංහගේ කුමන වර්ගයේ කුමන මිනිසෙක්ද කියන වග මුලසරුව මන්තුමිය. ඒ නිසා මා කියන්න ඕන මුළු ලෝකයටම හෙල්දරව් වුණු මේ සුප්‍රසිද්ධ බටලන්ද වදකා බටලන්ද කිලි කියන්නේ බවුන් වඩන අසපුවක් නෙවි. වචනේ පසමාත් අර්ථයෙන්ම ම්ලේච්ඡ තම වදකාගාරයක් තමයි. ඒ ක්‍රියාකාරකම් පිටුවංක 92 පළවනා දෙවන ඡේදයෙන් පැහැදිලි කර තියෙනවා. මම ඔබතුමියගේ අදහන්ට ඒක යොමු කරනවා. කෙසේ වුවද බඩලන්ද නිවාස යෝජනා ක්‍රමයේ පැවති රැස්වීම් සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගත් රැස්වීම් විනි. ඒවා පවත්වන ලද ලද්දේ ආයුධිමත් තත්ත්වයක් යටතේය. රයිල් වික්‍රමසිංහ මහතා මූලාසනයේ දරුවා වූ මෙම රැස්වීම් වල අරමුණ මුළුමනින්ම පැහැදිලි නැත. මෙම රැස්වීම් පවත්වන ලද්දේ කවර හේතුවක් නිසාදයි පැහැදිලි කිරීමට ඊට සහභාගී වන උත්සාහ දරුවද අදාළ කරුණු පැහැදිලි කිරීම සම්බන්ධව කොමිස් සභාව කිසිසේත්ම සෑහීමට පත් නොවේ. පොදු ස්ථාවර වූ ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා පැය තත්ත්වය මුහුණ දීම පිණිස උපාය මාර්ග සැලසුම් කිරීම සඳහා එම රැස්වීම් පැවැත්වන්නට යෙදුණු බවයි. කෙසේ වුවත් මෙම රැස්වීම් වලදී සාකච්ඡා කරන ලද්දේ JVP සමාජිකයන්යි සැකකරන ලැබූ තිරත්වන විසින් කරනු ලැබූ කඩාකප්පල් ක්‍රියාවන් පමණකැයි සියලු සාක්ෂිකරුවෝ පිළිගත්ත. කඩාකප්පල්කාරීන් ලෙසින් පෙනී සිටි පොදු අපරාධකරුවන්ගේ ක්‍රියාවන් පිළිබඳව ඔවුහු සාකච්ඡා නොකළහ. නවීන අවියාවද ඇතතෙව මිනිමැරුම් සහ පැහැර ගැනීම් යාම්මීම් වැනි බිසුණු සාපරාධී ක්‍රියාවන් යෙදෙමින් ලියාපදිංචි අංක තහඩු වලින් තොර වාහනවල නැගී සැරසම්වෙන්සි සන්නද්ධ කණ්ඩායම් වල සෝසි කණ්ඩායම් යනුවෙන් හැඳින්වුණු ක්‍රියාවන් ගැනද ඔහු සාකච්ඡා නොකළ සාක්ෂිකරුවන් බොහෝ දෙනෙකු පිළිබඳ පිළිගත් පරිදි මෙම කළ මෙම කාලපරිච්ඡේ තුළදී සුලභ දසුනක් වූ ප්‍රසිද්ධ ස්ථාන යන්නි මලසිරුහා ටයර් සෑයන් මතුවීම පිළිබඳව ඔහු සාකච්ඡා නොකළ JVP සමාජිකයන් ක්‍රියාවන් පමණක් මෙම සාකච්ඡාවට විෂය වූයේ මක් නිසාද අදාළ රැස්වීම් විධිමත් පදනමකින් මත රජයේ තීරණයකට අනුව පවත්වන ලද්දේ නම් පූර්වෝක්ත කරුණු සාකච්ඡාවට ලක්කොට නිසි තීරණයට එළඹීම කළියෝ තිබුණේද මෙම කොමිෂන් සභාවේ සැලකිල්ල යමු අනෙක් කාරණේ වනුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රැස්වීම් වල මූලාසනයේ දැරුවේ ඇයිද යන්නේ. වික්‍රමසිංහ මහතා රාජාරක්ෂක අමාත්‍යරයා හෝ නියෝජ්‍ය අමාත්‍යරයා නොවේය. ස්වකීය නිලකාරයන් සම්බන්ධයෙන් නම් පොලිසිය ක්‍රියාකාරකම් ඔහු විසින් අධීක්ෂණය කිරීමක් අවශ්‍ය නොවිනි. පැහැදිලි නේද? කවුද වදකයා, කවුද වගේ උත්තරකාරය කියන එක හරි පැහැදිලි. ඒ නිසා මා කියන්න ඕන මේ මොහොතේ මේ විජේදාස ලියනච්ච කියන මේ මානවහිතවාදී නීතිඥයාගේ ඒ යුග පුරුෂයාගේ ඒ සාපරාදී ඝාතනය සම්බන්ධයෙන් පිටු අංක 92 සිට 98 දක්වා පිටු 7ක් මුළුමනින් මේ වාර්තාවේ වෙන් කරලා තියෙනවා. ඒ පුරාම තියෙන්නේ විජේදාස ලියනච්ච සහෝදරයා සොයිතගේ ඒ කුරුළු ඝාතනය ගැන විස්තර. ඔය අත්තරංගුට ගත්තේ මොන ආකාරයෙන්ද? 88825 ඒ ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහතා බලධාරීන්ගෙන් විමසූ ආකාරය, ජේ.ආර්.ගේ පුත් රවිජයවර්ධන ආරක්ෂක උපදේශක ඒ පිළිගත් ආකාරය, නියෝජ්‍ය පොලිස් පති දකුණ තේමදාස උඩුගම්පල ඒ වසන් කළ ආකාරය, පසුව එහි තංගල්ල පොලිස් අධිකාරී කරවිටගේ ධර්මදාස ඒ පිළිගත් ආකාරය, පසුව කැලණිය වටලන්ට වදකාගාරයට ගෙන ගිය ආකාරය, ඔහු රනිල් විසින් විශේෂ අපරාධ අංශයේ අධිපති පොලිස් අධිකාරී ඩග්ලස් පීස් මහතාට බාර දුන්න ආකාරය, බදහිංසා කළ ආකාරය, මරා දැමු ආකාරය, සියල්ලම මේ පිටු හත තුළ පැහැදිලි වෙනවා. ඒ නිසා අවසානයේ මේ මානවවාදී නීතිඥයා කරේ කුමන වරදක්ද? එවකටේ ඒ බිසන සමයේදී ඒ දරුණුතම වදහිංසාවන්ට ලක් කරලා ඒ කුරුළු ම්ලේච්ඡ ආණ්ඩුවෙන් ඒ මරා දැමු මිනිසුන්ට ජීවිතේ දීබ ඒ මිනිසුන්ට යුක්ති ඉෂ්ට කිරීම, ඒක තමයි කරපු වරද. ඒ නිසා මේ කුරුළු ඝාතනය මොනම ආකාර කිව්වක්වත් කවදාකවත් ඉතිහාස තුලින් හෙළදව් වෙනව මිසක් ඒක වහල දාන්න මොනම ආකාර කිව්වක්වත් ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නැහැ කියන එක මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඒ වගේම කියන්න ඕන මූලාසනාරූඪ අපේ නියෝජ්‍ය කාර්යභාරතුමිය, හරි තමුන්නාසල මේ විදියට අපි පිළිබඳව විග්‍රහ කරනව නම්, එම කතාබහ කරනව නම් අපි තමුන්නාසලකින් අහනවා, ඇයි වසර 76කට පස්සේ මේ රටේ ජනතාව අපි මේ වගේ වැරදි අඩුපාඩු එහෙම කරලා තිබුණනම් වසර 76ට පස්සේ අපේ රටේ ජනතාව පළවෙනි මතාවට එක් පක්ෂයක් සම්බන්ධ කරගෙන මුළුමනින්ම ආසන 159ක් දීලා මේ වගේ මහා දැවැන්ත පරිවර්තනයකට මානිතවාදී රජයක් බිහි කරන්න කියලා අපි අහනවා. ඒක තමයි අතීත සිට අපේ භාවිතාව මේ රටේ ජනතාව සක්සුදක්සේ පැහැදිලි කරගෙන තියෙනවා. තඹුන්නාන්සල පැහැදිලි නොකර ගත්තත් ඒ නිසා අපි තඹුන්නාන්සලට කියන්න ඕන මේ මොහොතේ අනිවාර්යයෙන්ම මම දැක්ක අපේ මේ මරික්කාර මහත්මය කතා කරලා කිව්වා 94 ඉඳලා මේ දක්වාම ජනතාව පෙරමුණේ ඒ කුරුළු ලෙස ඝාතනය කරපු රෝහණ විජේවීර සහෝදරය පිළිබඳව කිසිම ආකාරයක පරීක්ෂණයක් ඉල්ලුවේ නැහැ කියලා. නෑ, මම 94 පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආවට පස්සේදී 2002 අවුරුද්දට පෙර මගේ පැත්තෙන් මම ඉදිරිපත් කරා එවකට හිටපු ආරක්ෂක අමාත්‍යවෙච්ච අනුරුද්ධරත්න මහත්තයට යෝජනාවක් කරන් ආවා මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මේකට යුක්ති ඉෂ්ට කරන්න කියලා. ඔහු කියාපු දේ තමයි ඔබ නඩුවක්, ඒ කියන්නේ පැමිණිල්ලක් කරලා නඩුවක් දාන්න කියලා. මෙන්න මෙහෙම තමයි දායකොල්ල සැලකුවේ. විශේෂයෙන්ම කියන්න ඕන මම මේ මොහොතේ කියන්න ඕන අනිවාර්යයෙන්ම මේ වකවානුව තුළ ඉතාමත්ම පුරු ආකාරයෙන් මේ මහත්තුරු මේ නෝනලා අද අතීතය අමතක කරලා මගහරින්න උත්සාහ කරනවා. අපට විශේෂයෙන්ම මහා දෙවන්ත වදහිංසාවලට ලක් වෙන්න සිද්ධ වුණා. 89 මාර්තු 21 තමයි මම අත්අඩංගුවටපත් වෙන්නේ. දෙමිටකොඩ බොරැල්ල සහ වැලිසර නායක හමුදා කඳවුර, බූසැඳුම් කඳවුර, මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, මෙන්න මේවයි වසර 3 හමාරක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඒ මහත්තුරුන්ගේ නෝනවරුන්ගේ ඉතාමත්ම සුවිශේෂී සැලකුම්වලට ලක් වෙලා අපට හොඳට සැලකුවා. ඒවකට හිටපු ඒ ගහල පාලකයෝ අපි ඒවයි මතක තියාගන්න අපි ඒ සෑම දෙයකටම මුණ දුන්නා. මේ රඳුම් ස්ථාන වල අපි දැඩිල ඉඳගෙන අපි අපේ පැත්තෙන් අපට කරපු මර්ධන ගර්ධන තර්ජන එහෙම ඒ සෑම දෙයක්ම ඉවසගෙන සමාජය වෙන් කරලා කොන් කරලා හුදකලා කරලා අසාධාරණ විදියට අයුක්සාගත විදියට අත්රංගුවට අරගෙන සැඳුම් ගත කරපු පොලිසියවලට දාපු ඉරගවලට දාපු ඒ හැම සහෝදරයෙකුටම වැඩිහිටියෙකුටම දරුවෙකුටම අපි අපේ පැත්තෙන් ජීවිතය දෙන්න කටයුතු කරා. අපි විශාල වැඩපිළිවෙළක් ආරම්භ කරලා බූස්ස සැඳුම් කඳුර තුල ඒ දරුවන්ට ඒ පුරවැසියන්ට සමාජගත වෙන්න අපි අපේ පැත්තෙන් දැඩි විදියේ සැලකිල්ලක් දුන්නා. ඒ වගේම ලක් කරා. ඒ වගේම අපි කියන්න ඕන මේ මොහොතේ අපි අපේ පැත්තෙන් ඒ සෑම දෙයක්ම කරලා මිනිස්සු හැදුවා. අපි කියන්න ඕන අවසාන වශයෙන් ඔව් අපට ඒ වද වේදනා මුන්තරන් දුන්නත් අද අමතක කරලා මේගොල්ලෝ ඉන්නවා. ඒ සෑම දෙයක්ම අපි ඉවසගෙන දරාගෙන අපි අසාධාරණයට අයුක්තියට ලක්වෙච්ච ඒ සෑම දැඳුම් කරුවෙකුටම වෙන් කරලා හුදකලා කරලා සමාජයෙන් බැහැර කර තිබුණු හැම කෙනෙකුටම අපි ජීවිත දෙන්න කටයුතු කරා විතරක් නෙවී අපට පුළුවන්කම ලැබුණා. මට මතකයි 92 අවුරුද්දේ ඉවකට පිච්ච රජය අපට ඉතාමත්ම සුහදව ඉතාමත්ම සානුකම්පිකව සැලකුවා. ඒ වෙලාවේ ආරක්ෂක අංශ දාලා ඒ මුළු මහත් කඳවුරම විනාශ කරලා ඒ හිටපු සිය ගාණක් අයට දහස් ගාණක් අය හිටියා. ශාලා 17ක ඒ අයට වදින්සා දුන්නා. ඒක ප්‍රතිපලයක් විදියට මට මරන්න අවස්ථාවල් 19ක් උත්සාහ කරා. නමුත් ඒක වැළකුණා. අන්තිමේදී 92 අතපය කඩ දාලා උත්සාහ කරා ඒගොල්ලා අපිව මර්ධනය කරන්න. නෑ අපි සැලුනේ නෑ, වැටුනේ නෑ, අකර්මණ උනේ නෑ. අපි තවත් ශක්තිය අරගෙන අපේ නායකින් අපට කියා දුන්නු මර්ධ විරද්දයක් පාඩම් ඔස්සේ අපි යමින් මතක තියාගන්න. අපි එළියට ඇවිල්ලා 94 පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට එන්න වරම් ගත්ත අපි ඒ ලබාගත් ශක්තියෙන් ධෛර්යයෙන් යාසාදෙන්. ඒ නිසා අපි තමුන්නාන්සට කියනවා මරලා ගහලා බැනලා කපලා කොටලා අපේ ගමන නවත්වන්න බෑ. ඒ නිසා අපට ශක්තිය දුන්න, අපට ධෛර්ය දුන්න අපේ නායක වෙච්ච රෝහණ විජේවීර සහෝදරයා අපට කියා දුන්නේ අප මරා දැමුවද අප නඟනහඳ සදා නොමියනු ඇත. අපි අඩිපාරේ යමින් අපි මේ විනාශය කරපු අපරාධකාරීන්ට ඉදිරියේදී යුක්තිය සාධාරණත්වය ඉතාමත්ම ඉහලින් අධිකරණය හරහා ඉෂ්ට කරනවා කියන එක මතක් කරමින් මම නියත වෙනවා. ඉසුතියි.